අදත්තපේ සුපුරුදු සෙනසුරාදා රාත්‍රියේ ධර්ම සාකච්ඡාව සඳහායි අපි එළඹෙන්න සූදානම් වෙන්නේ. අපේ සාකච්ඡාව සඳහා අපේ පින්වත් අවසරයි කුකුප්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනවා. උන්වහන්සේ මේ දවස් මේ කාලේ පුරාම අපිත් එක්ක සම්බන්ධ වෙලා සාකච්ඡා කළේ අනුරුද්ධ සූත්‍රය ඇසුරෙන් තිබුණු කාරණා. අද දවසේදී අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ සමහිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසමහිතස්ස. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ ධර්මය ප්‍රයෝජනයක් ගන්නට නම් තැන්පත් හිතක් ඇති පුද්ගලයකට තමයි මේක ප්‍රයෝජනෙ දෙන්නේ. ඒ වගේම චංචල හිමේ දවන නවිච්ච සිතකට මේ ධර්මය ප්‍රයෝජනයක් ගන්න බෑ කියන කාරණයක් දාන්න. එතකොට අපිට මේ චංචල සිත නැත්නම් නොහික්මිච්ච විසිරිච්ච සිත තැන්පත් කරගන්න මේ සමාධිය කියන කාරණය උපකාරයක් වෙනවා. එතකොට සමාධිය කියන්නේ කොමක්ද? සමාධිය කොහොමද අපි පුරුදු කරන්නේ? එතකොට ඒවා ධ්‍යාන දක්වා පුරුදු කරන හැටි ලෞකික ලෝකෝත්තර වශයෙන් අපිට කොහොමද ඒ සමාධි මට්ටම් උපකාර කරගෙන දැන් ගිහි ජීවිතයක් ගත කරන අයට විශේෂයෙන්ම මේ කාරණය ගැන විවිධ ගැටලු මතමතාන්තර තියෙනවා. මේ වරල් දෙකක් දැන් තියෙනවා. එනිසා තින්නස් වන්නාස අපට මේ කාරණය ගැන වහන්සේ අද දවසේදී මේ පුරා පැහැදිලි කළ කාරණා
වටහා දෙනමින් අපි තාම මෙතෙක් ඉන්නේ ඉතව ඉලා සිටිනවා. තෙරුවන් සරණයි හැම දිනාටම. අපි බොහොම සතුටු වෙනවා අද දවසෙත් අපේ අනුරුද්ධ හාමුදුරුවන්ටත් සහභාගී වෙන්න අවකාශ ලැබීම ගැන. ඉතින් උන්වහන්සේ සුපුරුදු පරිදි අද ධර්ම සාකච්ඡාවේ මාතෘකාව පිළිබඳව සිහිපත් කරන්නට යෙදුණා. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේහි අනුරුද්ධ සූත්‍රයේහි දැක්වෙන මහා පුරුෂ විතර්කයන් අතර 6 වැනි මහා පුරුෂ විතර්කය තමයි අද දවසට නියමිත අපට සාකච්ඡාවට. සමාහිතස්සායම් භික්කවේ ධම්මෝ නායං ධම්මෝ අසමාහිතස්ස. මේ ධර්මය සමාහිත සිත් ඇති, සංසුන් සිතක් ඇති, ඒකාග්‍ර සිතක් ඇති තැනැත්තාටයි, විසුරුණු සිතක් ඇති තැනැත්තාට නොවේ. එහෙම නැත්නම් මේ දහමෙන් ප්‍රයෝජන ගන්නට පුළුවන් වෙන්නේ, දහම දකින්නට පුළුවන් වෙන්නේ සංසුන් වූ සිතක් ඇති, ඒකාග්‍ර වූ සිතක් ඇති, සමාධි සිතක් ඇති තැනැත්තාටයි, අසමාහිත සිතක්, වික්ෂිප්ත සිතක් ඇති තැනැත්තාට නොවේ කියන මේ කාරණේ. එතකොට අපේ හාමුදුරුවෝ ඒ සඳහා හොඳ කරුණු කිහිපයක් සිහිපත් කළා. මේ ධර්මය දකින්නට මේ සමාධියෙහි ඇති වැදගත්කම මොකක්ද? කොහොමද අපි සමාධිය දියුණු කරන්නේ? එහි ලෞකික ලෝකෝත්තර ස්වභාවයන් මොනවද? ඒවා පටලවා ගන්න තැන් මොනවද? මේවා පිළිබඳව න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් කරුණු පැහැදිලි කර දෙන හැටියට. ඒතර මූලික වශයෙන්ම අපි තේරුම් ගන්නට ඕන සමාධි කියලා කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් සමාහිත සිතක් කියලා කියන්නේ මොකක්ද? දැන් අපි අභිධර්මයේ පිළිබඳ ලොකු වැටහීමක් නැති අය වුණත් දන්නවා සිත සහ චෛතසික කියලා දෙවර්ගයක් තියෙනවා. චෛතසික කියලා කියන්නේ සිතේ ඇති වෙන ගුණාංග. ඒ ගුණාංග හොඳ යහපත් ගුණාංග කියලා වෙන් කරගත්තුවක් තියෙනවා, අයහපත් ගුණාංග කියලා වෙන් කරගත්තුවක් තියෙනවා. ඒ අයහපත් ගුණාංග තමයි අකුසල කියලා හඳුන්වන්නේ, අකුසල චෛතසික. යහපත් ගුණාංග තමයි කුසල චෛතසික, එහෙම නැත්නම් සෝභන චෛතසික කියලා හඳුන්වනවා. එතකොට මේ ඒකාග්‍රතා කියලා කියන්නේ චෛතසිකය. ඒ ඒකාග්‍රතාව නැමැති චෛතසික ධර්මය තමයි අපි සමාධි ධ්‍යාන වශයෙන් වැඩි දියුණු කරන්නේ. ඒකාග්‍රතා කියන චෛතසිකය කුසල් අකුසල් කියන භේදයකින් තොරව කුසලයේහි තියදෙන, අකුසලයේහි තියදෙන, ක්‍රියාසිතෙහි තියදෙන, විපාකසිතෙහි තියදෙන මේ සියලුම සිත්වලට සාධාරණ පොදු චෛතසික ධර්මයක් තමයි ඒකග්ගතා කියන චෛතසිකය. ඒ නිසා ඒකග්ගතා චෛතසික ධර්මෙහි හඳුන්වන්නේ සබ්බ චිත්ත සාධාරණ චෛතසිකය. සබ්බ චිත්ත සාධාරණ කියන්නේ සියලුම සිත්වලට සාධාරණයි, පොදුයි. එතකොට සිත් 89ක් හැටියට දක්වන්නේ සියලුම සිත්වලට මේ ඒකග්ගතා චෛතසික පොදු චෛතසිකය. එතකොට ඇයිද ඒක සබ්බචිත්ත සාධාරණ, එහෙම නැත්නම් සියලු සිත්වලට පොදු චෛතසිකයක් වෙන්නේ කුමක් නිසාද? ඒකට හේතුව තමයි ඕනෑම සිතක් ජනිත වෙන්නේ යම්කිසි අරමුණක් ගනිමින්. එතකොට එක් අරමුණක් ගත්තහම ඒ අරමුණම ගනිමින් සිත් සමූහයක් හටගන්නවා. ඒවා අපි හඳුන්වන චිත්ත වීති කියලා. එතකොට චිත්ත වීතියක වුණත් හැම සිතක්ම මතුවෙන්නේ අර ඒ ගත්තු අරමුණ හා සම්බන්ධ කරුණු අරමුණු කරමින් තමයි ඒ සිත් පෙළම හටගන්නේ. එතකොට දැන් සිතකට අරමුණක් ගනිද්දී ඒ අරමුණ ගන්නට පුළුවන් ක්‍රම බොහොම තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් සරල උදාහරණයක් ගත්තොත් දැන් අපි පුංචි කාලේ අපිට මතකයිනේ පාසල් යනකොට ගුරුවරු දැන් චිත්‍ර උගන්වන ගුරුවරයා මොනවා හරි තැඹිලි ගෙඩියක් හරි මල් බඳුනක් හරි මේස උඩ තියලා තම තමන් ඉන්න තැන ඉඳලා ඒක පේන විදිහ අඳින්න කියලා කියනවා. එතකොට එක එක කෙනාට ඒක පේනෙන්නේ එක එක කෝණවල එක එක විදිහට පේනේ. ඒ තමන් ඉන්න තැනට පේන හැටියට තමයි ඒක අඳින්නේ. දැන් අපිට ළඟට ගිහිල්ලා බැලුවොත් මේක දකුණු පැත්තෙන් බලන්න පුළුවන්, වම් පැත්තෙන් බලන්න පුළුවන්, ඉදිරියෙන් බලන්න පුළුවන්, පිටුපසින් බලන්න පුළුවන්, උඩින් බලන්න පුළුවන්. මෙහෙම එක එක කෝණවලින් බලනකොට මේක එක එක විදිහට අපිට දකින්න පුළුවන්. නමුත් අපිට එකවරකට නේත්‍රය ගෝචර වෙන්නේ එක කෝණයකින් විතරයි. එක පැත්තකින් විතරයි අපිට පේන්නේ. ඒ නිසා තමයි ගුරුවරයා කියන්නේ තමන් ඉන්න තැන ඉඳලා ඒක පේන විදිහට අඳින්න කියලා. අන්න ඒ වගේ අපේ සිතින් යම්කිසි අරමුණක් ගන්නකොට චක්කු සෝත ඝාන જીවහා කාය මන කියන මේ ෂඩේන්ද්‍රයන්ගෙන් අපි අරමුණු ගන්නකොට සිතටත් එකවරකට එක අරමුණක් ගන්න පුළුවන් වෙන්නේ එක්තරා ආකාරයකින් විතරයි. ඒ අරමුණ ගන්න පුළුවන් තව විවිධ මේ පැති තියන්නට පුළුවන්. එක එක විදිහෙන් ඒ අරමුණ ගන්නට පුළුවන්. අර මේසේ උඩ තියෙන මල් බඳුන එක එක පැත්තෙන් බලනකොට එක එක හැඩතලවලට පේනනා වගේ සිතට පුළුවන් අරමුණක් එක එක පැතිවලින් ග්‍රහණය කරන්නට. අප උදාහරණයක් හැටියට ගත්තොත් අපි සරලව ගත්තොත් මේවා 100ට 100ක්ම මේ චෛතසිකයට ගලපන්න බෑ. අපි සිත් වශයෙන් ගත්තොත් අපි හිතමු දැන් යමක් පිළිබඳව අපට ශෝකීව බලන්නට පුළුවන්. ඒ වගේම දැන් කෙනෙක් අපට වරදක් කළොත් ඒ කරපු වැරද්ද පිළිබඳව අපට තරහින් බලන්නට, තරහින් ඒ පිළිබඳව සිතන්නට පුළුවන්. අනුකම්පාවෙන් සිතන්නට පුළුවන්. කරුණා මෛත්‍රියෙන් සිතන්නට පුළුවන්. උපහාසයෙන් සිතන්නට පුළුවන්. මෙහෙම විවිධ පැතිවලින් එක සිද්ධියක් ගැන අපිට හිතන්න පුළුවන්. ඒක සිද්ධියක් ගැන හිතනවා කියන එක සිත් ගොඩකින් සිද්ධ වෙන දෙයක්. ඒකයි මම කියන්නේ එක 100ට 100ක් ගැලපෙන්නේ නැහැ. නමුත් අපිට අදහසක් ගන්නවා නම් ඒක සිදුවීම පිළිබඳව අපට ওই විදිහට විවිධාකාර පැතිවලින් බලන්න පුළුවන්, දකින්න පුළුවන්, හිතන්න පුළුවන්. අන්න ඒ වගේ සිතකට යම්කිසි අරමුණක් ගනිද්දී විවිධ ක්‍රමවලට ඒ අරමුණ ගන්න පුළුවන්. හැබැයි එකවරකට ඒ අරමුණ ගන්න පුළුවන් වෙන්නේ එක ක්‍රමයකට පමණයි. අන්න ඒ විදිහට සෑම සිතකින්ම ගන්න අරමුණ එක්තරා ක්‍රමයකට වෙන්කොට හඳුනා ගන්නට නම් ඒ සිතට අදාළව අර අරමුණෙහි සිත පිහිටවන්නා වූ එක්තරා ක්‍රමයකට අරමුණ ගන්නා වූ ඒකාග්‍රතාවයක් තියෙනවා. අර හැම විදිහටම අරමුණ ගන්න ගියොත් එහෙම කොහොමවත් අරමුණක් සිතින් ගන්නට බෑ. එතකොට එක පැත්තකින් එක විදිහකට එක ස්වરૂපයකින් ඒ අරමුණ ගන්නට අවශ්‍ය තරම් සංසුන් බව, නිශ්චල බව, ඒකාග්‍රතාවය ඒ සෑම සිතකම තියෙන්නට ඕන. එහෙම නැති වුණොත් ඒ සිතට ජනිත වෙන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා තමයි මේ ඒකාග්‍රතා චෛතසිකය සබ්බ චිත්ත සාධාරණ චෛතසිකය. ඒක කුසල් සිතෙත් තෙදෙනවා, අකුසල් සිතෙත් තෙදෙනවා, ක්‍රියා සිතෙත් තෙදෙනවා, විපාක සිතෙත් තෙදෙනවා. සියලුම සිත්වල ඒකාග්‍රතා චෛතසිකය තිබුණොත් විතරයි ඒ සිත විසින් ගන්න අරමුණ එක්තරා ක්‍රමයකින් ගන්නට පුළුවන් වෙන්නේ. එතකොට දැන් කුසල් සිතේ ඒකාග්‍රතාවයේ යෙදෙනවා වගේම අකුසල් සිතෙහිත් යෙදෙනවා. වික්ෂිප්ත සිතෙහිත් ඒකාග්‍රතා චෛතසිකය තියෙනවා. එහෙමනම් ඉතින් ඒකාග්‍රතාවේ තියෙනවා නම් කොහොමද වික්ෂිප්ත වෙන්නේ? වික්ෂිප්ත බව කියලා කියන්නේ ඒකාග්‍රතාවයට ප්‍රතිවිරුද්ධ බව. දැන් මේ සියලු සිත් හැටියට ගන්නකොට වික්ෂිප්ත සිතත් ඒකට ඇතුළත් වෙනවනේ. උද්දච්ච සංපයුක්ත සිත්. එතකොට මේ උද්දච්ච සංපයුක්ත සිතෙහිත් ඒකාග්‍රතා චෛතසිකය යෙදෙනවා ඉතාම දුර්වල මට්ටමක. එක අපේ රේරුකානේ මහානායක හඳු උදාහරණයක් හැටියට කියනවා. දැන් අපි රබර් බෝලයක් අරගෙන ඒක උඩ දැම්මහම බිම වැටෙනවා. බිම වැටිලා ඒ රබර් බෝලය බිම බදාගෙන එහෙමම නවතින්නේ නැහැ. දැන් අපි මැටි ගුලියක් උඩ දැම්මොත් ඒක වැටෙන තර එහෙමම බිම බදාගෙන ඒක එහෙමම තහවුරු වෙනවා. මැටි ගොඩ වගේ කියලා කියන්නේ ඒකයි. ඒක එහෙමම පොළවේ හැඩයට හැඩය හදාගෙන එහෙමම පොළව බදාගෙන රැඳෙනවා. හැබැයි රබර් බෝලයක් උඩ දැම්මහම බිම වැටිලා බිම ස්පර්ශ වෙලා ආය උඩ වීසි වෙනවා. ආයත් බිම ස්පර්ශ වෙලා ආයත් උඩ වීසි වෙනවා. ආයත් බිම ස්පර්ශ වෙනවා ආයත් උඩ වීසි වෙනවා. දැන් උඩ දාපු රබර් බෝලය බිම වැටෙන්නේ නැතුව තියෙන්නේ නැහැ. අපි සරලව ගත්තොත් එතන තියෙන යම්කිසි ගුරුත්වාකර්ෂණ ශක්තියක් එක්කලා ඒක බිමට පතිත වෙනවා. හැබැයි බිම පතිත වුණාට බිම ස්පර්ශ වුණාට අර මැටි ගුලිය වගේ බිම බදාගන්නේ නැහැ රබර් බෝලේ විසින්. ඒක වහාම බිම හැපිච්ච ගමන්ම ආයෙ උඩට විසිරෙනවා. ආයෙත් බිම හැපෙනවා. ආයෙත් උඩට විසිරෙනවා. එතකොට දැන් රබර් බෝලයක් මැටි ගුලියක් උඩ දාපුවාම බිම වැටිලා බිම ස්පර්ශ වෙනවා. රබර් බෝලයක් උඩ දාලා බිම වැටුනහම බිම ස්පර්ශ වෙනවා. හැබැයි මැටි ගුලිය විසින් පොළව බදා ගන්නවා. රබර් බෝලේ නැවත නැවත ආපහු වහා උඩ වීසි වෙනවා. ඒ කුමක් නිසාද? ඒකේ අර තෙපුල් දෙන පිම්බෙන ගතියත් එක්කලා. අන්න ඒ වගේ තමයි උද්දච්ච සම්පයුක්ත සිතෙහි ඒකාග්‍රතාවය තියෙනවා. හැබැයි අර මැටි ගුලිය වගේ තහවුරු වෙලා හිටින ඒකාග්‍රතාවයක් නැහැ. වහාම වෙනස් වෙන වේගෙන් වෙනස් වෙන ඊටාම සියුම් ඊටාම ලාමක මට්ටමේ ඒකාග්‍රතාවක් තමයි ඒ වික්ෂිප්ත සිත්වල යෙදෙන්නේ. අකුසල් සිත්වලත් අකුසල් සිත්වල සමහර අකුසල් සිත්වල ඒකාග්‍රතාවය වැඩෙන්න පුළුවන්. හැබැයි වික්ෂිප්ත සිත්වල උද්දච්ච සංපයුක්ත සිත්වල අර රබර් බෝලේ බිම වැටි වැටි උඩ විසි විසි යනවා වගේ. එතකොට රබර් බෝලේ උඩම තියෙන්නේ නැහැ, බිමට ඇලිලම තියෙන්නේ නැහැ. බිමත් හැපෙනවා, උඩටත් වීසි වෙනවා, ආයෙ බිම හැපෙනවා, ආයෙ උඩ වීසි වෙනවා. එතකොට මේ පොළවේ ස්පර්ශ වීම බොහොම ඉක්මනින් වෙනස් වෙනවා. අන්න ඒ වගේ තමයි වික්ෂිප්ත සිත්වලත් ඒකාග්‍රතා චෛතසිකයේ තියෙනවා. චෛතසිකයේ තිබුණාට ඒක තාමත්ම දුර්වලයි. ඒ දුර්වල නිසා එකම තැන තහවුරු වෙලා පැවතීමේ හැකියාවක් ඒ වික්ෂිප්ත සිත්වලේ දෙන ඒකාග්‍රතාවයට ඇත්තේ නැහැ. නමුත් හැම අකුසල් සිතක්ම වික්ෂිප්ත සිත් නෙමෙයි. ඒ අවශේෂ අකුසල් සිත්වල ඕනනම් අර ඒකාග්‍රතා චෛතසිකේ දියුණු කරන්න ඕනේ. ඒකාග්‍රතාවයේ අකුසල් සිතේ දියුණු වෙනකොට ඒක අකුසල සමාධිය. අකුසල සමාධිය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අකුසල සමාධිය විතරක් නෙමෙයි අකුසල සමාපත්තියක් තියෙනවා. සමාපත්ති කියලා කියන්නේ ඒකාග්‍රතාවයේ තුල පිහිටා සිටින වෙනත් කිසිම අරමුණක් ගන්නෙ නැතිව අර චිත්ත ඒකාග්‍රතාවයෙන් ගත්තු අරමුණම ගනිමින් එහිම යෙදී මනස පවතින වෙනත් කිසිම අරමුණක් වෙත යොමු නොවි. ඒකට තමයි සමවදිනවා කියන්නේ. දැන් අපි ඉදිරියේදී කතා කරනවා ඒකාග්‍රතාවයේ වැඩි දියුණු වෙනකොට සමාධියයි, සමාධිය වැඩි දියුණු වෙනකොට ධාන. අනේ ධාන මට්ටම ධාන කියලා කියන්නේ අර සමවදිනවා. ඒ කියන්නේ වෙනත් කිසිම අරමුණක් ගන්නෙ නැතුව ඒ අරමුණෙහිම නැවත නැවත සිත පවත්වන. එතකොට එකම ක්‍රමයකට ඒ අරමුණම ගන්නවා. එතකොට තමයි දියුණු වුණු සමාධිය. ඒ අවස්ථාව තමයි සමාපatti කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන අකුසල් සිතෙහි අකුසල ඒකාග්‍රතාවයේ දියුණු වෙනකොට අකුසල සමාධිය, ඒ අකුසල සමාධිය තවත් දියුණු වෙනකොට අකුසල සමාපත්තියකුත් ඇති වෙන්නට පුළුවන්. ඒ අකුසල සමාපත්තිය ඇති වෙන්නේ කොහොමද? අපි සරල උදාහරණයක් ගත්තොත් අපි හිතමු යම්කිසි කෙනෙක් තමන් සරාගී අරමුණක් පිළිබඳව අවධානය යොමු කරනවා. එතකොට ඒ රාගයත් එක්කලා මනස බද්ධ වුණහම ඒ සරාගී අරමුණත් එක්කම ගැඹුරට 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 ඒ ඔස්සේම සිතමින් අවධානය පවත්වනවා. තමන්ගේ කයට මොකද වෙන්නේ, සිතට මොකද වෙන්නේ, බාහිර ලෝකයේ කවුද මොනවද කරන්නේ, කෑම කෑවද, නිදාගත්තද, නැවද, බඩගිනිද, මේ මොකක්වත් අවශේෂ සංඥා මොකුත් ගන්නෙ නැහැ. අර රාගයත් එක්කලාම දිගට 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 කම අරමුණෙහි ඈතට ඈතට යනවා. එතකොට මොකක්ද එතන වෙලා තියෙන්නේ? බාහිර අරමුණු නොගන්නා තරමට අර සරාගී අරමුණත් එක්ක සිත බද්ධ වෙලා. ඒ තුල ඒකාග්‍රතාවයේ වර්ධනය වෙලා. ඒ තුල අකුසල සමාධියක් ඇති වෙලා. ඒ තුල අකුසල සමාපත්තියක් ඇති. එතකොට ද්වේෂයෙන්ුත් මෙහෙම වෙන්න පුළුවන්. භීතියෙන් මෙහෙම වෙන්න පුළුවන්. මෝහයෙන් මෙහෙම වෙන්න පුළුවන්. මෝහයෙන් එහෙම වෙන අවස්ථා අපිට ගොඩක් ප්‍රකටයි. දැන් ඔය සමහරු මත් කුඩු මත් පැන් ආදී පාවිච්චි කළාම ඒගොල්ලෝ තරහ මෝහයෙන් යුක්ත මනෝමය ආකල්පත් එක්කලා. ඒ මනෝමය ආකල්පවල දිගට ඒ සමහර කෙනෙක් ඒ එකම මනෝභාවයත් එක්කලා පවතින. සමහර කෙනෙක් විවිධ විකාර රූපී මනෝභාවයන්ට වේගෙන් මනස වෙනස් වෙන්න පුළුවන්. නමුත් සමහර කෙනෙකුගේ අර එකට එකම අරමුණත් එක්කලා යන්නට පුළුවන්. මෝහයෙන් යුක්ත. ද්වේෂයෙන්ුත් එහෙම. භීතියෙන්ුත් එහෙම. ඊර්ෂ්‍යා මේ ඕනම මනෝභාවයක් තුළ අපේ මනස නැවත ඒ එකම අකුසල් අරමුණ ගනිමින් එහි දීර්ඝ වේලාවක් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඒක තමයි අකුසල සමාධිය කියලා කියන්නේ. ඒක වර්ධනය වෙච්ච අවස්ථාව තමයි අකුසල සමාපත්තිය කියන්නේ. එතකොට දැන් අපිට නිර්වාණගාමිනී මාර්ගයේදී මේ අකුසල් සිතෙහි ඒකාග්‍රතාවය දියුණු කලයි කියලා ඒක නිර්වාණගාමිනී මාර්ගයට ප්‍රයෝජනවත් නැහැ. උපකාර වෙන්නේ නැහැ. දැන් මේ අකුසල් සිතෙහි ඒකාග්‍රතාවය මනුෂ්‍යයන්ට පමණක් නෙමෙයි සමහරට සතාසි උපාවා තුලත් යම් ප්‍රමාණයකට ඇති වෙන්නට පුළුවන්. දැන් අපි හිතමු කොටියෙක් සිංහෙක් ගොදුරකට පනිනකොට ලොකු චිත්ත ඒකාග්‍රතාවයක් එක්කලා තමයි ඒ අරමුණෙන් සිත ඉවතට ගන්නෙම නැතුව ඒ අරමුණත් එක්කම මනස පවත්වන සෑහෙන වෙලාව. එතකොට පක්ෂියෙක් යම් ගොදුරක් දැහගන්නට යනකොට ඒ අරමුණත් එක්කම ඉන් පිටට නොගිහින් මනස පවත්. එතකොට ඒ තිරිසන් සතාටත් යම් කිසි ඒකාග්‍රතාවයක් එතන ගොඩ නැගෙනවා. එතකොට ගොඩ නැගුණාට එතන අකුසල් සිතෙහි ඒක ගොඩ නැගේ. මනුස්සයෙක්ට අපි හිතමු සැලසුම් සහගතව යම් කිසි පාප ක්‍රියාවක් කරනකොට අර විදිහට කාට හරි වෙඩි තියන්නට එහෙම නැත්නම් උගුලක් අටවලා සතෙක් අහු වෙනකම් බලන් ඉන්නකොට දැඩි ඒකාග්‍රතාවයකින් ඒ අරමුණත් එක්කලා පසු වෙන්නට පුළුවන්. ඉතින් ඒවා අකුසල චිත්ත ඒකාග්‍රතාව, අකුසල සමාධි, අකුසල සමාපatti. එයින් අකුසල් වැඩෙනවා විනා කුසල මාර්ගයට සහදායකත්වයක් නැහැ. එතකොට අපිට පුළුවන් නම් ඒ වගේ කුසල් සිතෙහි ඒකාග්‍රතාවය දියුණු කරන්න. කුසල් සිතෙහි සමාධිය දියුණු කරන්න. කුසල් සිතෙහි සමාපත්තිගත වෙන්න, ධානාගත වෙන්න පුළුවන් නම් අන්නේ කුසල් සිත තුල වර්ධනය කරන්නා වූ චිත්ත ඒකාග්‍රතාවය තමයි කුසල සමාධිය, කුසල සමාපත්තිය, කුසල ධානය හැටියට හඳුන්වන්නේ. එතකොට අර අකුසල් වලදී දැඩිව ඒකත් එක්කලා බද්ධ වුණාට ධානයක් කියන තැනකට යන්නේ නැහැ. හැබැයි අපිට කුසල පක්ෂේ ඒව ධාන මට්ටමට වඩා ගැඹුරින් වර්ධනය කරන්නට පුළුවන්කම තියෙනවා. දැන් අපිට නිර්වාණ ගාමිනී මාර්ගයේදී මේ ඒකාග්‍රතාවය වැඩි දියුණු කිරීම අවශ්‍ය වෙන්නේ කුමක් නිසාද? ඇත්තටම නිවන් අවබෝධ කරනවා කියලා කියන්නේ ලෝකේ යථා ස්වභාවය මනවින් අවබෝධ කරනවා. යථා ස්වභාවය කියන්නේ මොකක්ද? මේ සංස්කාර ධර්මයන් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බිඳී යන බව. හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නා බව. ඒ කියන්නේ හේතුඵල ධර්මතාවය. ඊළඟට හටගත් නාම රූප ධර්ම වහා බිඳී යන ගතිය. අනිත්‍ය ලක්ෂණ. එතකොට නැවත ගොඩනගන්නට වීම, නැවත බිඳී යා දුක්ඛ ලක්ෂණ. එතකොට එතන සත්වයේ පුද්ගලයේ ආත්මයක් කියා ගත හැකි පදාර්ථයක් අවිඤ්ඤාෂී පදාර්ථයක් නැති බව අනාත්ම ලක්ෂණය. එතකොට මෙන්න මේ විදිහට මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය අපට හරියටම පැහැදිලි වුණොත් තමයි අපට මේ ලෝකයේ පිළිබඳව නිර්වද්‍ය අවබෝධයක්, ඒ කියන්නේ විද්‍යාව පහළ වෙන්නේ. දැන් සත්වයාට නිවන් අවබෝධ නොවෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන් පිළිබඳ වැරදි වැටහීමක් තමයි තියෙන්නේ. එක්කෝ වැටහෙන්නේ නැහැ, එක්කෝ වැරදි වැටහීමක්. අවිද්‍යාව කියලා කියන්නේ හරියට අන්ධකාරයක් වගේ සියල්ල වසා ගන්නා ගතිය. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ අඳුර තුල අපි වැරදි විදිහට දේවල් වටහා ගන්න. ඒතර අවිද්‍යාව එකක්, මිත්‍යා දෘෂ්ටිය ඒ අවිද්‍යාව නිසා හටගන්න අතිරේක කාරණා. එතකොට ප්‍රත්‍යජන සත්වයා අවිද්‍යාවෙනුත් පීඩා විඳිනවා. අවිද්‍යාවෙන් පීඩා විඳිනවා කියලා කියන්නේ සියල්ල ආවරණය වෙනවා. පැහැදිලි නෑ, ප්‍රකට නෑ. ඒ ප්‍රකට නැති වෙනකොට යම් යම් වැරදි ආකාරයෙන් වටහා ගන්නවා. ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය. වැරදි වැටහීම. දැන් මේ අවිද්‍යාව සහ මිත්‍යා දෘෂ්ටිය දෙකෙන්ම මනස නිදහස් කරගත්තොත් තමයි විද්‍යාව පහළ වෙන්නේ, සම්මා දිට්ඨිය පහළ වෙන්නේ. ඒ විද්‍යාව අවදි වෙන්න ප්‍රඥාව අවදි වෙන්න අපි ඊළඟ සතිය අපි කතා කරන්නේ ප්‍රඥාව ගැන. එතකොට මේ පිළිබඳව වැඩිපුර අපට සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට ඒ විද්‍යාව අවදි වෙන්න තමයි සම්මා දිට්ඨිය අවදි වෙන්නේ. හැබැයි දැන් මේ කාර්ය කෙරෙන්නට නම් අපිට යම්කිසි එක අරමුණක් දිහා වැඩි වේලාවක් අපේ අවධානය යොමු කරගෙන හිටියොත් තමයි පැහැදිලිව මේවා පේනෙන්නට යන්නේ. උදාහරණයක් ඇටියට අපි ගත්තොත් දැන් අපි වාහනයක ගොඩ වෙලා ඒ වාහනේ වේගෙන් යනකොට පැයට සැතපුම් 100ක් විතර වේගෙන් යනකොට අපි ඒ වාහනේ ජනේලෙන් එළිය බැලුවහම අපට ගස් කොළන්, මිනිස්සු, සතාසියු පාවා, ගෙවල් දොරවල් ඔක්කොම වේගෙන් පහුවෙවි යන ගතියක් පෙනෙනවා. දැන් එතකොට අර ඔක්කොගෙම ඡායා මාත්‍රයන් යම් යම් ප්‍රමාණයට සටහන් ගත්තා වුණාට අපට පැහැදිලි නෑ. ඒ බෝඩ් වල තියෙන අකුරු කියව ගන්නට අපට කාලය මදි. මොකද වේගවත්ව පහු වෙනවා. ඒ ඉන්න මිනිස්සු හරියට හඳුනා ගන්න අපට කාලය මදි. ඒ ගස් කොළන් හඳුනා ගන්න, ඒවැ ගෙඩි මල් ආදී හඳුනා ගන්න අපට කාලය මදි. වේගෙන් පහු වෙනවා. හැබැයි අපි වාහනේ වේගය අඩු කළොත් අපට එක් දෙයක් දෙහා වැඩි වෙලාවක් අවධානය යොමු කරන්නට යම් කාල පරිච්ඡේදයක් ලැබෙනවා. වාහනේ වේගය තවත් අඩු කළොත් අපට එක අරමුණක් දිහා වැඩි වේලාවක් අවධානය පවත්වා ගන්න පුළුවන්. වාහනේ නැවැත්වුවොත් නවත්තලා අපි වාහනේ බැහැලා එකම ගහක් දිහා එකම මිනිසෙක් දිහා සෑහෙන වේලාවක් බලා හිටියොත් අපට ඒ ගහ පිළිබඳව, ඒ පුද්ගලයා පිළිබඳව හුඟක් තොරතුරු නිවැරදිව හඳුනා ගන්නට පුළුවන්. අර වේගයෙන් වෙනස් වෙනකොට අපට ඒක පැහැදිලි නෑ. අන්නේ නිවැරදිව හඳුනා ගන්නට නම් අපිට එක අරමුණක් දිහා වැඩි වේලාවක් අවධානය පවත්වාගෙන ඉන්නට පුළුවන් වෙනවා. අන්න ඒ වගේ අපේ මනසින් ගන්න අරමුණක් පැහැදිලිව ගන්නට නම්, නිවැරදිව ගන්නට නම් ඒ අරමුණ පිළිබඳ හේතුඵල ක්‍රියාකාරීත්වය, ඒ අරමුණ පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මයන් ප්‍රකට වෙන හැටි. එතකොට මෙතන සත්‍යයේ පුද්ගලයෙක් නැති බව, මෙතන මේ ක්‍රියාත්මක වෙන්නේ එක්කෙනෙක් නෙමෙයි, මෙතන ක්‍රියාත්මක වෙන සූක්ෂම වූ ධර්මතා සමූහයක්. මේව හරියට හඳුනා ගන්නට නම් වැඩි වේලාවක් එකක් දිහා පරිස්සමින් බලා ඉන්නට, අවධානය යොමු කරන්නට පුළුවන් වෙනවා. අන්න ඒ සඳහා තමයි අපට ඒකාග්‍රතාවය වැදගත් වෙන්නේ. එතකොට මේ ඒකාග්‍රතාවයේ දියුණු වෙන්න තමයි අර අරමුණු වල ස්වභාවය අපට පැහැදිලි වෙන්නට ගන්න. එහෙම නැත්නම් දැන් අපි තව උදාහරණයක් අරගෙන බැලුවොත්, දැන් අපි හිතමු රාත්‍රී කාලේ යම් කෙනෙක් ගිනි පෙනෙල්ලක් අතට ගන්න. අරගෙන වේගෙන් කරකවනකොට දැන් අපිට ගිනි පෙනෙල්ල පෙනෙන්නේ නැතුව ගිනි වලල්ලක් පෙනෙන්නට ගන්න. දැන් ගිනි වලල්ල කියන එක සත්‍ය දෙයක් නෙමෙයි. ඇත්තට මෙතන තියෙන්නේ එක් ගිනි පෙනෙල්ලක් විතරයි. දැන් මේ වලල්ලක් වගේ පෙනෙන්නේ ඇයි? මේ මිත්‍යාවක් අපේ නේත්‍රය තුල මැවෙන්නේ, අපේ මනස තුල මැවෙන්නේ ඇයි? මේ මිත්‍යාව මේ ඇත්තටම නැති දෙයක් තියනවා වගේ පෙනෙන්නේ ඇයි? අර වේගවත් බව වැඩි නිසා. එතකොට වේගය වැඩි වෙනකොට මේ එකම ගිනි පෙනෙල්ල එකවරක එකතන පෙනෙනවා. ඊට පස්සේ ඉතාම සුළු වේලාවකදී වහාම තවත් තැනක පෙනී සිටිනවා. ඊට පස්සේ වහාම තවත් තැනක පෙනෙනවා. ක්ෂණයෙන් ඒ ගිනි පුලිංගෝ පෙනෙන තැන වෙනස් වෙනවා. එතකොට අපේ ඉන්ද්‍රියන්ට මෙහි වේගය ග්‍රහණය කරගන්නට ශක්තිය නැති වෙනකොට එකම ගිනි වලල්ලක් වගේ අපට පෙනෙන්නට ගන්නවා. දැන් ඔය විදුලි පංකා ෆෑන් එක කැරකෙන දිහා බලාගෙන හිටියෝ, අපිට ටිකක් වෙලා යනකොට අර තෙති වෙන්වෙන්ම පේන්නේ නැහැ. එකට ඝනව තමයි පේන්නේ. එතකොට මොකක් හරි රෝදයක, අපි හිතමු දැති රෝදයක් ක්‍රියාත්මක වෙනකොට අපිට ටික වෙලා යනකොට දැති පේන්නේ නැතු යනවා. එකම රෝදයක් හැටියට තමයි පේන්නේ. ඇයි මේ? වේගවත් බව වැඩි වෙනකොට අර පුංචි වෙනස්කම්, එහි අතරතුර තියෙන කඩයින් අපිට පේන්නේ නැතු යනවා. අන්න ඒ වගේ තමයි අපේ සිත වේගවත්ව අරමුණට වේගවත්ව දුවනකොට අපිට බෑ එක අරමුණක හැබෑ ස්වභාවය හරියට හඳුනා පැහැදිලි නැතු යන කාරණා. අර වාහනේ ටිකක් නවත්තලා බලන්නා වගේ, වාහනෙන් නවත්තලා බැහැලා යම් අරමුණක් දිහා, පුද්ගලයා හෝ ගහ හෝ, ඒක දිහා වැඩි වේලාවක් අවධානය යොමු කරගෙන ඉන්නා වගේ අපේ සිතට පුළුවන් නම්, දැන් සිතේ වේගය නවත්තන්න අපිට බැහැනේ. චිත්තක්ෂණයකින් එක් සිතක් ඇති වෙලා නැති වෙනවා. ඊළඟ චිත්තක්ෂණේ තව සිතක් ඇති වෙලා නැති වෙනවා. දැන් අපි අර වාහනෙන් බැහැලා S2කින් යමක් දිහා බලනවා වගේ අපට එකම සිතක් බොහෝ වෙලා පවත්වන්නට බෑ. ඒක චිත්ත නියාමයක්. ඒක බුදුහාමුදුරුවන්ටවත් එකම සිතක් බොහෝ වෙලා පවත්වන්නට බෑ. ඇති වුණු සැනින්ම ෂණේන් ඒ සිත බිඳිය යනවා. ඊළඟට හටගන්නේ තවත් අලුත් සිතක්. ඒකත් වහා බිඳිය යනවා. ඊළඟට හටගන්නේ අලුත් සිතක්. ඒකත් වහා බිඳිය යනවා. දැන් මේ හැම සිතකම ඒකාග්‍රතාවයේ තිබුණාට අර ඇති වෙලා ඒ සිතෙන් අරමුණ ගන්නෝ යම් ඒකාග්‍රතාවයක් ඇතුව හැබැයි ඊළඟ සිත ජනිත වෙනකොට ඒකෙන් වෙනත් අරමුණක් ගත්තොත් ඒකෙත් ඒකාග්‍රතාවයක් තියෙනවා හැබැයි ගන්න වෙනත් අරමුණක් එහෙම නැත්නම් වෙනස් විදිහකට ඊළඟ සිතෙන් තවත් අරමුණක් ගන්නවා වෙනස් විදිහකට දැන් මෙහෙම අර සිතේ වේගය නවත්තන්නට බෑ ෂණයක් ෂණයක් පාසා සිත ඇතිවි නැතිවි යනවා ඒතකොට සිතේ වේගය පාලනය කරන්නට බුදුහාමුදුරුවන්ටවත් ඒක වෙනස් කරන්නට බෑ අපිට එහෙමනම් කරන්න පුළුවන් එකම දේ අර ඇති වෙන හැම සිතකින්ම එකම අරමුණ එකම විදිහට ගන්නට සිත පුහුණු කරන්න පුළුවන්. දැන් අපි කියවන හැම සිතකින්ම අරමුණක් ගන්නකොට එක විදිහකටයි ගන්නෙ කියලා. දැන් අපි අර මුලින්ම ගත් උදාහරණය ගමුකෝ. දැන් ඔන්න ගුරුතුමිය හරි ගුරුතුමා හරි මල් බඳුනක් තියලා තියනවා මේසේ උඩ. දැන් අපි ඉන්න තැන ඉඳලා අපිට පේන හැටියට තමයි මේකේ පින්තූරය අඳින්න කියන්නේ. දැන් අපි ඒකේ එක පොඩි හැඩතලයක් අපි ඉන්න තැන ඉඳලා එහා පැත්තේ ශිෂ්‍යයා ඉන්න බංකුවට යනවා. ගිහලා එතන ඉඳන් ටිකක් අඳිනවා. තව අනිත් පැත්තේ බංකුවට යනවා. එතන ඉඳන් ටිකක් අඳිනවා. දැන් මෙහෙම අඳින්න ගියොත් එහෙම ඒක විකාර රූපී වෙනවා. අපිට එක හැඩයකට මේක ඇඳ ගන්නට බැරි වෙනවා. මොකද එක එක හැඩතල වලට අඳින්න ගියන් පස්සේ ඒක එක ස්වභාවයක් මතු කර ගන්නට බැරි වෙනවා. අන්න ඒ වගේ අර අලුතෙන් ජනිත වෙන සිත් වලින් එක්ක වෙන වෙන අරමුණු ගන්නවා. එහෙම නැත්නම් එකම අරමුණුණත් වෙනස් විදිහට ගන්නවා. එහෙම ගන්නකොට ඒ හැම සිතකම ඒකාග්‍රතාවයේ තිබුණා වුණාට වෙනස් ආකාරයෙන් වේගෙන් වෙනස් වෙනකොට ඒ අරමුණෙහි ස්වභාවය පැහැදිලිව ප්‍රකටව හඳුනා ගන්නට බැරි වෙනවා ව්‍යාකූල. ඉතින් අපිට සිත ඇතිවි වේගවත් නැති වෙන එක නවත්තන්න බැරි වුණාට අර ඇතිවෙන හැම සිතකින්ම එකම අරමුණ එකම ස්වરૂපයකින් අපට ග්‍රහණය කරන්නට පුළුවන් නම් ඒ ස්වභාවය පිළිබඳව අපට වඩා ගැඹුරට අවධානය යොමු කරන්නට පුළුවන්. අර වාහනේ නවත්තලා ඒ අරමුණක් දිහා වැඩි වේලාවක් බලා සිටින්නන්සේ අපිට පුළුවන්කම තියනවා අපේ මනසින් සිත් බොහෝ ගණනක් නැවත නැවත ඇති වුණාට එකම කෝණේ එකම විදිහට අරමුණ නැවත නැවත හැම සිතකින්ම ගන්න. අන්න ඒ විදිහට අපේ ඒකාග්‍රතාවය දියුණු කරනකොට ඒ දියුණු කරන ලද ඒකාග්‍රතාවය සමාධි කියලා හඳුන්වනවා. එතකොට සිතේ වේගය නවත්තලා නැහැ. සිතේ වේගයේ වෙනසක් වෙලා නැහැ. ක්ෂණයක් පාසා ඇතිවි නැති වෙනවා සිත. ඒක වෙනස් කරන්න බෑ. හැබැයි මේ හැම සිතකින්ම එක අරමුණක් එකම ක්‍රමයකට ගන්නට අපේ සිත හුරු කරලා තියනවා, පුහුණු කරලා තියනවා. එතකොට ඒ ස්වභාවය අපිට වඩා ප්‍රකට වෙන්නට ගන්නවා, මතු වෙන්නට ගන්නවා. ඊට පස්සේ අපි ධ්‍යාන කියන තැනට යනකොට මේ කියන ලද ඒකාග්‍රතාවය තවත් ප්‍රගුණ කරනවා එක්තරා මට්ටමක රැඳී සිටින්නට. ඒ කියන්නේ දැන් සමාධිය සහ ධ්‍යාන කියන්නේ අවස්ථා දෙකක්. සමාධියම තමයි ධ්‍යාන බවට පරිවර්තනය කරන්නේ. හැබැයි සමාධි කියන තැන සාමාන්‍ය සමාධිය අපි හඳුන්වන්නේ උපචාර සමාධිය. උපචාර සමාධිය කියලා කියන්නේ අර ඇති වෙන සිත්වලින් අරමුණේ එක්තරා ස්වરૂපයක්. ඒ කියන්නේ එකම අරමුණක් ගන්නා තැනට අපිට සිතුවිලි ටික ගොනු කරගන්න පුළුවන්. හැබැයි එකම අරමුණ එකම ස්වરૂපෙන් එකම මට්ටමකින් මනස පවත්වන්නට පුහුණු කරනකොට අන්න එතකොට තමයි ධානයක් කියන තැනට එන්නේ. ඉතින් ඒක නිකන් ඉබේ හැටගන්නේ නෑ. අර සමාධිය ආකාර පහකින් ප්‍රගුණ කරන්න. කුසල සමාධිය ආකාර පහකින් ප්‍රගුණ කරන්න ඕන. කොහොමද ඒ ආකාර පහ කියලා කියන්නේ? අදිඨාන, උත්ථාන, ආවජ්ජන, සමාපජ්ජන, පච්චවෙක්ක. අදිඨාන කියලා කියන්නේ මේ චිත්ත ඒකාග්‍රතාවය. ඉතින් ඉස්සල්ලා සමාධිය ඇති කරගෙන ඉන්නවා. ඒකාග්‍රතාවය හොඳට ප්‍රගුණ කරගෙන ඉන්නවා. එහම ප්‍රගුණ කරගත්තට පස්සේ ඒතනත්තාට චිත්ත අදිෂ්ඨානයක් ඇති කරන්නට පුළුවන්. මේ කියන ඒකාග්‍රතාවය මෙතෙක් වේලා එකම මට්ටමක මම පවත්වාගෙන යනවා කියලා සිතට ඇනවුමක් දෙනවා. දැන් අපිට දැනට වුණත් අපේ සිතට යම් යම් ඇනවුම් දීලා පවත්වන්නට පුළුවන්. ඒක තමයි අදිෂ්ඨානය කියන්නේ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් හෙට උදේ පාන්දර 5ට මම අවදි වෙනවා කියලා සිතට ඇනවුමක් දුන්නාම බෙල් එකක් නොතිබ්බට උදේ 5ට අපිට අවදි වෙන්න පුළුවන්. එහෙමනම් දැනටමත් අපි හැමෝගෙම සිත්වල යම් හැකියාවක් තියනවා යමක් ඇනවුම් කරලා ඒ වෙලාවට ක්‍රියාත්මක වෙන්න සලස්සන. ඒක තමයි අදිෂ්ඨානය කියලා. එතකොට දැන් අර සිත පුහුණු කරන කෙනෙකුට අර හොඳට නීවරණ ධර්ම යට කරලා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම යටපත් කරලා එකම අරමුණ කුසල ස්වરૂපයෙන්ම එකම විදිහට ගන්නට පුහුණු කළාට පස්සේ ඒතනත්තාට අර අදිෂ්ඨානය පාවිච්චි කරන්නට පුළුවන්. මම මෙපමණ වේලාවක් මේ ඒකාග්‍රතාවය නොබිඳී පවත්වනවා. අන්න ඒක තමයි අදිඨාන කියලා කියන්නේ. ඊළඟට උත්ථාන කියලා කියන්නේ මම මෙච්චරක් වෙලා පවත්වලා මේ වෙලාවට මම මේ සමාධියෙන් නැගී සිටිනවා. ඒතකොට සමාධිය පවත්වන්නට දක්ෂ වුණාට අවශ්‍ය වෙලාවට නැගී සිටින්නටත් දක්ෂතාවය පුහුණු කරන්න. ඒක හැකියාව. එතකොට ඒක තමයි උත්ථාන කියලා කියන්නේ. ඊළඟට ආවජ්ජන. ආවජ්ජන කියලා කියන්නේ අර ධාන සිත ආවර්ජනා කරන. නැවත 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 ඒ අදාළ ආරම්භණය තුළ ඒ සමාධි සිත ආවර්ජනා කරමින් එය පවත්වාගෙන යන්නට ආවජ්ජන. ඊළඟට සමාපජ්ජන. එයට සමවදින්නට ඒ මට්ටමේම නොසෙල්වි පවත්වා ගන්න. ඊළඟට පච්චවෙක්කන ප්‍රත්‍යවේක්ෂා කරන්න. ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා කියන්නේ දැන් කවර ධානයකටද මම සමවැදී හිටියේ? කවර ධානාංගද එහි පැවතුනේ? ඒ ප්‍රත්‍යවේක්ෂණය හරියට පුහුණු කලේ නැති වුණහම තමයි ධානවලටපත් නොවි තමන් ධානවලටපත් වුණා කියලා හිතාගන්න. ඊළඟට යම්කිසි ධානයකටපත් වුණා ධානයකටපත් වුණාද කියලා තමන් දන්නේ නැහැ. එතකොට මේ ප්‍රත්‍යවේක්ෂාව තුළින් තමයි තමන්ගේ සිතේ කිබඳු චෛතසික ධර්මද ඒ වෙලාවේ ක්‍රියාත්මක වුණේ ක්‍රියාත්මක වෙන්නේ. මේ විදිහට නැවත නැවත ඒ සිත ප්‍රත්‍යවේක්ෂා කරන්නට පුහුණු කරනවා. එතකොට තමයි තමන්ට පැහැදිලි. එහෙම නැත්තම් දැන් අද ගොඩාක් දෙනා දැන් ඔන්න ගුරුවරයා කියා දෙනවා සමත භාවනාව මේ විදිහෙන් ප්‍රගුණ කරගෙන යන්න. එතකොට ඔන්න ආලෝක පෙනෙනවා මේ විදිහට මේ ධානාංග පහළ වෙනවා කියලා. දැන් ඔය කරුණු විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා කියන ඔය කාරණා කියලා දැන් ඒව පිළිබඳව වචන මාත්‍රයෙන් යම්කිසි පැහැදිලි කිරීමක් කරනවා. කලාට පස්සේ දැන් ඕක දැඩිව ග්‍රහණය කරගන්න ඇතැම් අයට සමහරුන්ට ඕන වෙනවා ඉක්මනට ධානය ලබන්න. කවුරුත් කැමතිනේ. ඉතින් ඒ කැමැත්තත් එක්ක ඒ රුචිකත්වයත් එක්කලා අර ගුරුවරයා කිව්ව જાති කිව්ව කරුණු මනෝමය වශයෙන් නැවි නැවි දැනෙන්නට ගන්නවා තමයි. දැන් අර ආලෝකය ගැනම හිත හිතා ඉන්නකොට ඒ ආලෝකයක් මනසින් නැවි පෙනෙන්නට ගන්නවා. එතකොට සිත එක්කඟ වීම නිසාත් යම් ආලෝකයක් මතුවෙනවා. ඒක වෙනම එකක්. අර සිහි කර කර ඉන්නකොට ආලෝකයක් මතුවෙනවා. ඒක මානසික ආලෝකයක්. දැන් අපිට නිින්ද ගියන් පස්සේ නොඑක් જાති පේන්නේ. ඒ වගේ අර බාහිර අරමුණු නොගෙන ඉන්නකොට මනසට විවිධ අරමුණු මේ පැහැදිලිව ඇස් දෙකට පේන්න වගේ පෙනෙන්න ගන්න. දැනෙන්න ගන්න. අපිට නිින්දෙදිත් වෙන්නේ ඒකනේ. නිින්දදී සමහර වෙලාවට අපි කොළඹ යනවා කියලා හිතුවොත් ඒ කොළඹ අපි යන ස්ථානේ පැහැදිලිව ඇස් දෙකට පේනවා වගේ මනසට පෙනෙනවා. ඇයි ඒ? අපි මනසින් ඒ මනෝමය වශයෙන් රූප සංඥාව අපි හරියට ගන්නවා. ඒතර ශබ්දයක් ගැන හිතුවොත් ඒ ශබ්ද සංඥාව හරියට ගන්නවා. ඒතකොට ඒ ශබ්දය ඇහෙන්නා වගේ යම් රසයක් පිළිබඳව අපි සිහින දකින්නවා නම් ඒ රස සංඥාව හරියට ගන්නවා. ඒතර ඒ වෙලාවේ දිවට රස දැනෙන්නා වගේ අර පූර්ව උපාදානයන් අපට නැවත නැවත මතුවෙනවා. දැන් භාවනා කරන අයට හරියට මේ ප්‍රත්‍යවේක්ෂාව පුහුණු කළේ නැතිනම් අර අදිඨාන උත්ථාන ආවජන සමාපජන විශේෂයෙන් ප්‍රත්‍යවේක්ෂණය නිවැරදිව පුහුණු කළේ නැතිනම් ගුරු උපදේශ සහිතව ඒ නිවැරදි මට්ටමට නොපැමිණම ඒ අය ධානයට සමවැදුනා කියලා අර නිින්ද ගිහිල්ලා සිහින දකින්නා වගේ අර දැඩි කැමැත්ත නිසා මනසින් උපාදාන කරගන්නා වූ ආරම්මන මනසින් මැවි මැවි දැනෙන්නට ගන්න. එතකොට ඉතින් ඒ අය ගුරුවරයාට කියනවා මම මට මෙහෙම ආලෝකයේ පෙනුණා මේ ධානාංග පහළ වුණා. එතකොට ඉතින් සමහර ගුරුවරුත් ඒවා ආයෙනම් ඔබ දැන් ප්‍රථම ධානයට සමවැදලා දැන් ද්විතීයික ධානයට සමවැදලා ඔහොම කියනවා. දැන් හරි පුදුමයි කියන්නේ එක අවස්ථාවක මම ඔය මේ පොකුණුවිට විහාරස්ථානයේ යවට ආසන්නේ ගල්ලෙනක ටික කාලයක් අපි භාවනාව සඳහා උත්සාහවත් වුණා ඒ ගල්ලෙනේ වැඩ සිටිමින්. ඉතින් ඒ කාලේ එක තරුණෙක් ආවා අපි මුණ ගැහෙන්නට නුවර පැත්තේ. එතකොට මේ තරුණයා විශ්වවිද්‍යාල උසස් පෙළ විභාගයේ ලියලා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවස්ථාව සැලසෙන තෙක් භාවනා කරන්නට ගියේ. එතකොට දැන් මේ භාවනා ආචාර්යවරු කියා දීලා තියෙනවා දැන් ඔබ චතුර්ථ ධානය දක්වා පැමිණිලා තියෙනවා. එතකොට ඊට පස්සේ ඊළඟ පාර ගියාට පස්සේ සෝවාන් ඵලයටත් පත් වෙලා දැන් සකෘදාගාමි වෙන්න ඊළඟ සතියේ එන්න ඉතුරු වැඩ ටික කරා. ඉතින් ඔහොම කිව්වා මාත් එක්කලා. කිව්වන් පස්සේ ඉතින් මමත් ටිකක් ඒ කියන දේවල් කියන්න ඇරලා මං ටිකක් වෙලා අහගෙන හිටියා. අහගෙන හිටියට පස්සේ මේ තරුණයා එකපාරට කිව්වා හම්දුනේ මට ඕනනම් දැන් ඒ ධානවලට සමවැදිලා පෙන්වන්න පුළුවන්. පස්සේ මට පුදුම හිතුණා දැන් ධානයකට සමවදින එක තව කාටවත් පෙන්වන්නේ කොහොමද? ඒක මනසින් සිද්ධ වෙන ක්‍රියාවලියක්. මට අනුන්ගේ සිද්දකින්න ශක්තියක් නැහැනේ. දැන් මේ තරුණයා කොහොමද මට පෙන්වන්නේ? මම කිව්වා ඉතින් හා පුළුවන් නම් පෙන්වන්නකෝ බලන්න. ඊට පස්සේ ඉක්මනට හරයන්කේ ගොතාගෙන වාඩි වුණා. වාඩිලා ටික වෙලාවක් හොඳට ගැඹුරින් හුස්ම ගන්න බව පෙනුණා. පපුව ප්‍රදේශයේ උස් පහත් වෙන ස්වභාවයත් එක්කලා ඊට පස්සේ ටික වෙලාවක් එහෙම කරගෙන ගිහිල්ලා එක පාටම ගැස්සිලා ඔහම බෙල්ල උඩට පොඩ්ඩක් ඉස්සුණා. ඊට පස්සේ තව ටිකක් වෙලා ඔහම හුස්ම අරගෙන ඊට පස්සේ තව පාරක් ඔහම ගැස්සිලා බෙල්ල උඩට ඉස්සුණා. ඔහොම හතර පාරක් ගැස්සිලා ටික ටික ඔහම බෙල්ල ඉස්සුණා. ඊට පස්සේ නැගිටලා කිව්වා හම්දුනේ ගැස්සිලා බෙල්ල ඉස්සෙන්නේ ඒ තමයි එක ධානයකටපත් වෙනවා. ඊළඟට දෙවෙනි ධානයකටපත් වෙනකොට තව ටිකක් බෙල්ල ඉස්සු. ඉතින් මම කිව්වා වෙලාවට ධාන හතරෙන් ඉවර වුණා. ඊට වැඩි වුණා නම් එහෙම මේ මනුස්සයාගේ බෙල්ලක් හොයන්න වෙනවා, ඔළුවක් හොයන්න. ඉතින් අන්න ඒ විදිහට තමයි සමහර ගුරුවරු, සමහර අනුගාමිකයෝ මේ අය හරියට මුලා වෙනවා මේ චිත්ත ඒකාග්‍රතාවයේ පිළිබඳ. ඇයි එහෙම වෙන්නේ? අර ප්‍රත්‍යවේක්ෂණයක් නැහැ. විමසා බැලීමක් නැහැ. ඉතින් ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ ඒ අනුන් කියන විදිහට නෙමෙයි. දැන් මේ ඊයේ පෙරේදා එක මැදිවිය මහත්මයෙක් කියනවා එතුමා ප්‍රසිද්ධ භාවනා ස්ථානයකට භාවනා කරන්නට ගිහිල්ලා එතුමාට පැහැදිලිව දැනෙනවා කියලා හම්දුනේ උදාසීන වෙලා ටිකලාක් කරනකොට කොහෙ ඉන්නවද නිනව නැ මට නිින්ද යනවා. හැබැයි දැන් ගුරුවරයාත් එක්කලා ඒක කිව්වහම ගුරුවරයා කියන්නේ මේක නිින්ද යාම නෙමෙයි ඒක තමයි සමාධිය කියන්නේ. දැන් යෝගියා කියනවා මට මොකක්වත් මතක නැතුව මට නිින්ද යනවා කියලා. එතකොට ගුරුවරයාට ඕන වෙනවා. ගුරුවරයා කැමති නෑ මේ මගේ ළඟට එන අය නිකන් මේ නිදි කිරා වැටෙන එහෙම තීන මිද්දේ බහුල අය කියලා එහෙම කියන්න කැමති නෑ. මොකද මේ මගේ ළඟට එන්නේ හොඳ සුපිරිම අය. ඒගොල්ලන්ට ධානයට සමවදින්න පුළුවන්, මාර්ගඵල වලට පැමිණෙන්න පුළුවන්. ඒ වගේ හොඳ කණ්ඩායමක් තමයි මගේ ළඟ ඉන්නේ කියලා එහෙම කියාපාන්නට සමහරුන්ට ඕන. ඉතින් ඒ නිසා දැන් යෝගියාට දැනෙනවා තමන්ට මේ මොකක්වත් නිනව නැතුව නිින්ද යනවා කියලා. හැබැයි සමහර ගුරුවරු ඒ අයට වැරදි විදිහට මඟ පෙන්නනවා. ඉතින් මේ විදිහට ගුරුවරුත් පටලවා ගන්නවා, ශිෂ්‍යයොත් පටලවා ගන්නවා. ඇයි මේ නිවැරදි ප්‍රත්‍යවේක්ෂණයක් නැතිකම නිසා? ඒ නිසා මේ සමාධි, ධාන ආදිය ගැන තමන් නොදන්නා දේවල් පිළිබඳව කතා කරන්නට නොගිහින් ඒ වගේම ඒවා පිළිබඳ අර්ථ දක්වන්නට අනිත්යයට උපදෙස් දෙන්නට නොගිහින් තමන්ට පුළුවන් ප්‍රමාණයෙන් දේවල් පුහුණු කරන්නට ඕන. එහි ගැඹුරට යන්න ඕන නම් ඒ ධාන ආදී පුහුණු කරපු ගුරුවරයෙක්ගේ, අපි හිතමු කසින භාවනා ප්‍රගුණ කරනවා නම් ඒ කසිනය පුහුණු කරපු ගුරුවරයෙක්ගෙන් ඕන උපදෙස් ගන්න. ආනාපාන සතිය පුහුණු කරපු ගුරුවරයෙක්ගෙන් කසිනයට උපදෙස් ගන්න බෑ. මොකද ඒක වෙනම එකක්. එතකොට කසින පුහුණු කරපු කෙනෙක්ගෙන් ආනාපාන සතියට උපදෙස් අරගෙන වැඩක් නැහැ. දැන් විදර්ශනාව කොයි කාටත් දැනෙන හැටියට ඒක අවශ්‍ය මඟ පෙන්වීමක් අරගෙන තමන්ට ස්වාධීනව හරි ටික ටික පුහුණු කරන්න පුළුවන්. මොකද එතන අපි අධ්‍යයනය කිරීමක් මිසක් වෙනස් කිරීමක් නැහැ. විදර්ශනාවේදී අපි දේවල් ප්‍රායෝගික වෙනස් කරන්න යන්නේ. එතන තාක්ෂණික ක්‍රියාවලියක් නැහැ. එතන තියෙන්නේ සිදුවෙන දේ අපි අවධානයෙන් බලා ඉඳලා අවබෝධ කරගන්න. හැබැයි සමාධි මට්ටමට, ධාන මට්ටමට යනකොට අපි මනෝභාවයන් ඒ එතනට අවශ්‍ය විදිහට සකසනවා, සකසුරුවම් කරනවා. එහෙම සකසමින් තමයි ඒ ගමන යන්නේ. ඉතින් එතනදී පටලැවිලි සිද්ධ වුණොත් ඒව දිගින් දිගටම වරදක් හැටියට Tamanට ඇබ්බැහි වෙන්නට පුළුවන්. ඉතින් එහෙම නොවෙන්නට මූලික වශයෙන් අපට මෛත්‍රී භාවනාව, බුද්ධානුස්සතිය, ඊළඟට මරණානුස්සතිය, ආනාපාන සතිය මේවා මූලික වශයෙන් පුහුණු කරන්න අමුතු ගුරුවරයෙක්ගෙන් ලොකු උපදේශයක් ඕන නැහැ. ධර්ම කරුණු ටිකක් අහලා කියවලා පොතපත කියවලා Tamanට වැටහෙන හැටියට ආරම්භ කරන්න පුළුවන්. ඒකට බය වෙන්න දෙයක් නැහැ. හැබැයි මේ කියන සමාධි ධාන මට්ටමට අපිට පුහුණු කරන්න ඕන නම් තමයි අර විදිහේ ඒ පිළිබඳව ප්‍රගුණ කරපු ප්‍රවීණ ගුරුවරයෙකුගෙන් අපිට අවශ්‍ය මාර්ගෝපදේශ ලබා ගත යුත්තේ. දැන් මේ විදිහට යම්කිසි කෙනෙක් අර ධාන කියන මට්ටමට පුහුණු කළාම පළවෙනි ධාන අවස්ථාව තමයි විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියන මේ ධානාංග වලින් යුක්තව පවතින චිත්ත ඒකාග්‍රතාව. විතක්ක කියලා කියන්නේ නැවත නැවත ඒ අදාළ අරමුණට සිත යොමු කරනවා. වෙනත් වෙනත් අරමුණු වලට යන්නේ නැහැ. අර එකම අරමුණට නැවත නැවත සිත යොමු වෙනවා. විතක්ක. විචාර කියලා කියන්නේ ඒ අරමුණෙහිම සිත හැසිරෙනවා. ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ප්‍රීති කියලා කියන්නේ කායික මානසිකව පිනා යන ගතිය ප්‍රීතිය තමන්ට දැනෙන. සුඛ කියලා කියන්නේ විශේෂයෙන් කයට සුවයක් සැහැල්ලු බවක් තමන්ට දැනෙනවා. සුඛ. ඊළඟට ඒකාග්‍රතාව. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. ඒකාග්‍රතාව කියලා කිව්වේ අර අරමුණෙහි එකඟ වෙච්ච ගතිය. එතකොට ඔය කාරණා පහෙන් තමයි ප්‍රධාන වශයෙන් යුක්ත වෙන්නේ අර ප්‍රථම ඥාන කියන අවස්ථාව. එහි රැඳී සිටින්නට පුහුණු වීම තමයි ප්‍රථම ඥානයට සමවදිනවා කියලා කියන්නේ. ඊළඟට ද්විතීයි ඥානයට යනකොට එහි විතක්ක ਵਿਚාර දෙක අවශ්‍ය නැහැ. ඒ කියන්නේ නැවත නැවත අරමුණට යොමු කිරීමේ චෛතසිකය, ඒ අරමුණෙහිම හැසිරීමේ චෛතසිකය දැන් ඕන නැහැ. දැන් ඒක හිතට හොඳට පුහුණු වෙලා. එතකොට මේ චෛතසික දෙක ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය නැහැ. එතකොට අරමුණත් එක්කම ප්‍රීතිසුඛ ඒකාග්‍රතා කියන ස්වභාවයෙන් එහිම පවතුන. තෘතිය ඥානයටපත් වෙනකොට ප්‍රීතිය දුර වෙලා ගිහිලා සුඛ ඒකාග්‍රතා. චතුර්ථ ඥානයටපත් වෙනකොට උපේක්ඛා ඒකාග්‍රතා. අන්නේ උපේක්ඛා ඒකාග්‍රතා කියන ඉතාම ප්‍රණීත මට්ටමට අපේ සිත ගෙන ගියාම එහිදී කිසිම අරමුණක් එක්ක ඇලීමක් ගැටීමක් නැහැ. දැඩි උපේක්ෂාවක් තියෙනවා, ඒකාග්‍රතාවයේ තියෙනවා. ඒ මට්ටමට සිත පුහුණු කළාට පස්සේ තමයි අර අභිඥා ආදියට කෙනෙකුට අවශ්‍ය නම් මනස මෙහෙවන්න පුළුවන් වෙන්නේ. අභිඥා කියලා කියන්නේ විශේෂ ඥානයක්. මොනවද විශේෂ ඥානය? පුබ්බේ නිවාසානුස්සති. ඉද්දිවිද. ඉද්දිවිද කියලා කියන්නේ විවිධ රූපමවන්නට. ඊළඟට අහසින් යන්නට, පොළව පසාරු කරගෙන යන්නට, ජලයේ යන්නට, බිත්ති ප්‍රාකාර විනිවිද යන්නට, ඒ විවිධ ලොකු වෙන්නට, කුඩා වෙන්නට, ආලෝක විහිදන්න, මේ නොඑක ආකාරයට ප්‍රාතිහාර. එතකොට ඒක හඳුන්වනවා ඉද්දිවිද ඥාන. ඊළඟට දිබ්බසෝත. දිබ්බසෝත කියලා කියන්නේ ඉතා සූක්ෂම සහ ඉතා දුරපවතින හඬ ශ්‍රවණය කරන. එතකොට ඒ පැත්තට අපේ සිත සහ එතන්දී මේ භෞතික කර්ණයේ ලොකු අවශ්‍යතාවයක් නැහැ. අපේ සිත ඇත්තටම මේ කණින් කරන්නේ ශබ්ද ඇතුළට අරන් දීමේ කාර්යය විතරනේ. සිතින්නේ ඒක හඳුනාගන්නේ, අසන්නේ. එතකොට ඒ සිතේ තියෙන ඒ ගුණය ඉතාම සූක්ෂම කරලා ක්‍රියාත්මක කරනවා අර බොහෝ දුර තියෙන සූක්ෂම හඬ අසන්න. ඒක එක්තරා විද්‍යාවක්. එතකොට අර ඒකාග්‍රතාවය සහ උපේක්ඛාව තිබුණොත් විතරයි ඒ විද්‍යාව ප්‍රගුණ කරන්න පුළුවන්. එතකොට බොහෝ දුර තියෙන සූක්ෂම දේ අහන්නට පුළුවන්. ඊළඟට දිබ්බ චක්කු, ඉතාම සියුම් බොහෝ දුර තියෙන රූප දකින්නට පුළුවන්. ඉද්දිවිද, දිබ්බසෝත. ඊළඟට පරචිත්ත විඥානන, අනිත් අයගේ සිත් හඳුනා ගන්න, ඒ සිත් කියවන්නට, ඒ සිත්වල ස්වභාවය වටහා ගන්න. ඊළඟට පරචිත්ත විඥාන, පුබ්බේ නිවාසානුස්සති, පෙර ආත්ම භාවයන් දකින්නට. භවයෙන් භවේ මොන මොන විදිහටද අපි ආත්ම ගත කළේ, මොන මොන තැන්වලද අපි හිටියේ, මොන මොන නමින්ද ප්‍රකට වුනේ. ඊළඟට ආසවක්කය. ආසවක්කය කියන්නේ කෙලෙස් නැසීම, අරහත්ත්වය. එතකොට මේ කියන ඥානයන් උපදවන්නට පාදක වෙනවා අර උපේක්ඛා ඒකාග්‍රතාවයෙන් යුක්ත වූ මේ කියන ඉතාම සූක්ෂම ප්‍රණීත සමාධි. ඉතින් ඔතනට යන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සමාධිය එහෙම නැත්නම් ඒකාග්‍රතාවය දියුණු කරන්නට ඕන. අපි දැන් මුල ඉඳලා කතා කළා ඒකාග්‍රතාව කියලා කියන්නේ සෑම සිතකම යෙදෙන චෛතසික ධර්මයක්. ඒක හැම සිතකම යෙදෙන නිසා සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් කියලා කියනවා. ඒක කුසලයේත් යෙදෙනවා, අකුසලයේත් යෙදෙනවා, විපාක සිතෙත් යෙදෙනවා, ක්‍රියාසිතෙත් යෙදෙනවා. එතකොට අකුසල් සිතේ යෙදෙන ඒකාග්‍රතාවයේ දියුණු වුණොත් ඒක හඳුන්වනවා අකුසල සමාධිය කියලා. ඒක අපිට නිවන් දකින්නට හෝ ඥාන උපදවන්නට උපකාර වෙන්නේ නැහැ. නමුත් අපිට කුසල් සිතේ ඒකාග්‍රතාවයේ දියුණු කරන්න පුළුවන් නම් ඒක හඳුන්වනවා කුසල සමාධිය කියලා. ඒ කුසල සමාධියේ එක්තරා මට්ටමක රැඳී සිටින්නට සිත පුහුණු කළාම ඒක හඳුන්වනවා කුසල ධානයයි කුසල සමාපත්තියයි කියලා. ඒ කුසල ධානය වඩා සියුම් කරලා උපේක්ඛා ඒකාග්‍රතාව කියන තැනට ප්‍රගුණ කළාම තමයි අර කියන ලද විශේෂ හැකියාවන් වර්ධනය කරලා විශේෂ ඥානයන් අවදි කරන්නට පුළුවන්. එතකොට දැන් අපි මුලින්ම කතා කළා ඥානය කියලා කියන්නේ ප්‍රඥාව කියලා කියන්නේ යමක යථා ස්වභාවය වටහා ගැනීම. එතකොට යථා ස්වභාවය වටහා ගන්නට මේ කියන ඒකාග්‍රතාවය නොසෙල්වෙන්නා වූ ඒකාග්‍රතාවය. ඉතින් නොසෙල්වෙන්නා වූ ඒකාග්‍රතාවය කියලා අපි කියන්නේ ඇයිද? හැම සිතක්ම ඇතිවෙවි ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳී යනවා. ඒ සිත එකම හිතක් අපිට බොහෝ වෙලා පවත්වන්න බෑ. පැය ගාණක් එක හිතක් පවත්වන්න බෑ. එක හිතක් පවත්වන්න පුළුවන් එක් චිත්තක්ෂණයක්. එය බිඳී ඊළඟ සිත පහළ වෙනවා. නමුත් ඒ පහළ වෙන අභිනව සියලු සිත්වලින් එකම අරමුණ එක්තරා ආකාරයකින් ගන්නට පුළුවන් නම් එතන දැඩි ඒකාග්‍රතාවයක් ගොඩනගෙනවා. ඒක තමයි සමාධිය කියලා හඳුන්වන්නේ. ඒ සමාධිය තුළ පිහිටා සිටින්නට එක මට්ටමක පිහිටා සිටින්නට පුහුණු කිරීම ධානයයි. ඒ එක මට්ටමක පිහිටා සිටින්නට පුළුවන් බවක් වඩා සියුම් කරලා උපේක්ඛා ඒකාග්‍රතාව මට්ටමට ගෙනිච්චාම තමයි අර කියන ලද ගැඹුරු ඥානයන් අවදි කරන්නට පුළුවන් වෙන්නේ. අන්න ඒ විදිහටයි ඥානයට ප්‍රඥාවට මේ ඒකාග්‍රතාවය සමාධිය ධානය අපට උපකාර වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතනට අපේ මනස ගෙනෙන්නට නම් මූලික වශයෙන් අපේ සිත පුහුණු කරන්නට ඕනේ. තථාගතයන් වහන්සේ සමාධි සූත්‍රවල දේශනා කරනවා මහණෙනි නීවරණ ධර්මයන්ගෙන් මනස ව්‍යාකූල වෙනවා නම් ඒතනත්තාට ඒකාග්‍රතාවය දියුණු කරන්නට පුළුවන් කමක් නැහැ. නීවරණ ධර්මයන්ගෙන් ව්‍යාකූල වෙන්නා වූ සිතක් ඇති තැනැත්තා ඒකාග්‍රතාවයේ දියුණු කරනවාය. අර කියන ලද ඉද්දිවිද ඥාන, දිබ්බසෝත ඥාන ආදී ඥාන ලබනවාය කියන කාරණය ඒක අභව්‍යයි. ඒක සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද මේකෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? අපිට ඒකාග්‍රතාවයේ දියුණු කරන්න ඕන නම් කුසල චිත්ත ඒකාග්‍රතාවය, කුසල් සිතෙහි ඒකාග්‍රතාවයේ දියුණු කරන්න ඕන නම් අපි සැලකිලිමත් වෙන්න ඕනේ නීවරණ ධර්ම දුරු කරගන්න, නීවරණ ධර්ම යටපත් කරගන්න. අපේ සමාධියට ඒකාග්‍රතාවයට ප්‍රධානම බාධකේ තමයි නීවරණ ධර්ම. මොනවා නීවරණ ධර්ම කියන්නේ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. මීට කලින් අපි මේවා ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා සතිපට්ඨාන සූත්‍රය සාකච්ඡා කරනකොට. ඒ නිසා නැවත අපි ඒකට කාලය ගත කරන්න ඕන නැහැ. ඒ පසුගිය දේශනා සාකච්ඡා අවශ්‍ය කෙනෙකුට නැවත අහන්න පුළුවන්. එතකොට මේ කියන නීවරණ ධර්ම, ඒ නීවරණ ධර්ම කියන්නේ සිතේ ඇති වෙන දුර්වලකම්. කාමච්ඡන්දය තුලින් ඒ තෘෂ්ණාවෙන් නැවත සිත වේගවත්ව සැලෙනවා කියන එකෙන් අදහස් කරන්නේ අපි කියවන්නේ එක් සිතක් ක්ෂණයකින් බිඳෙනවා, තව සිතක් ඇති වෙනවා, ඊළඟ සිතත් බිඳෙනවා, තව සිතක් ඇති වෙනවා. දැන් අර කාමච්ඡන්දේ මතුනහම කාමච්ඡන්දේහි ස්වභාවය තමයි එක අරමුණක් ගන්නවා, තවත් අරමුණක් ගන්නවා, තවත් අරමුණක් ගන්නවා, තවත් අරමුණ. ඒ කැමැති අරමුණු වලට වේගවත්ව පැනපැන යන ගති. එතකොට මේ කාමච්ඡන්දේ බහුල වෙනකොට අපේ සිත එක අරමුණක එක ස්වરૂපයකින් පවත්වන්නට අපේ සිත සූදානම් නැහැ. සිතට ඒක ප්‍රිය නැහැ. ඒ සිත තෝණ කරන්නේ කැමැති විදිහට, කැමැති ස්වરૂපයන් විය. තව අලුත් ක්‍රමවලට, නැවුම් ක්‍රමවලට, රසවත් ක්‍රමවලට, එකම රූපේ වුණත් විවිධ පැත්තෙන්, එකම ශබ්දේ වුණත් විවිධ ක්‍රමයකට, ඊළඟට විවිධ ශබ්දයන්, විවිධ රූපයන් පොටල් බලවත් කුතුහලයකින් යුක්තව, දැඩි වික්ෂිප්ත බවකින් යුක්තව එක එක දේවල් එක එක විදිහට ගන්නට දඟලන. ඒ මොකක් නිසාද? කාමච්ඡන්දේ නිසා. එතකොට චිත්ත ඒකාග්‍රතාවය දියුණු වෙන්නේ නැහැ. ඒතර කාමච්ඡන්දයෙන් සිත නිදහස් වෙන ප්‍රමාණයට තමයි චිත්ත ඒකාග්‍රතාවය දියුණු. ඊළඟට ව්‍යාපාදය කියලා කියන්නේ අන් අය සමග ගැටිලා අනුන් නසන්නට, අනුන් වනසන්නට, අනුන්ගේ විනාශය කැමති වෙන ගතිය. එතන අනුන්ගේ විනාශය කැමති වෙනවා නම් අපේ මනස නැවත නැවත විවිධ ක්‍රමවලින් සැලසුම් හොයනවා, විවිධ ක්‍රමවලින් අනේකාගේ විනාශය අපේක්ෂා කරනවා, ඒ පිළිබඳ චිත්ත රූප මවනවා, මනෝභාවයන් ගොඩනගනවා. එක අරමුණක එක විදිහට සංසුන්ව පවතින සූදානම් නැහැ සිත. සිතට ගොඩාක් වැඩ තියෙනවා එතකොට. මොකද ඒ බලහපොරොත්තු වෙන අර අනේකාගේ විනාශය සිද්ධ කරන්න කෙසේ කෙසේ ක්‍රියාත්මක විය යුතුද කියලා වේගවත්ව සිත සැලෙනවා. එතකොට චිත්ත ඒකාග්‍රතාවය ඇති කරන්නට බෑ. දැන් ඔය කියන ලද ඇලීම් ගැටීම් දෙකකින් සිත නිදහස් කරපු ගමන් අපේ සිතට පුරුදු වෙලා තියෙන්නේ ඔය ඇලෙන ගැටෙන ගතිය. ඒ ඇලෙන ගැටෙන ගතියෙන් අපේ සිත උත්තේජනය වෙනවා. ඒ උත්තේජනය අයින් කරපු ගමන් ඊළඟට සිතට පුරුදු වෙලා තියෙන නිකන් හැකිලෙන්නට. ඒ නිසා තමයි භාවනා කරන්න කියලා පටන් ගත්තු ගමන්ම අපේ සිතට උදාසීන බව මතුවේ. අර වේගවත්ව කැමති කැමති අරමුණුත් එක්කලා කාමච්ඡන්දයෙන් සැලෙන තාක්කල් සිතට හොඳ ආහාර තියෙනවා. සිතට උත්තේජනයක් තියෙනවා. අර ව්‍යාපාදයෙන් ගැටෙන අරමුණුත් එක්කලා ගැටෙන තාක්කල් සිතට හොඳ උත්තේජනයක් තියෙනවා. ඒ නිසා සිත සක්‍රියව පවතිනවා. හැබැයි ඔය දෙකෙන් අයින් කරපු ගමන් බාහිර අරමුණු වලින් අයින් කරලා අර ආනාපාන සතිය හරි ඒ වගේ උත්තේජනයේ නොවන අරමුණකට ගෙනාපු ගමන් එහෙමම හැකිලෙන්නට පටන් ගන්නවා. මොකද සිතට පුරුදු වෙලා තියෙන අර ඇලෙන ගැටෙනේෙන් අයින් කළා උදාසීන වෙන්නට පවණයි. තීන මිද්දෙන් අක්‍රිය වෙන්නට, නිෂ්ක්‍රීය වෙන්නට, අකර්මණ්‍ය වෙන්නට තමයි ඊළඟට සිත පුහුණු වෙලා තියෙන්නේ. ඉතින් ඊළඟට අපට බාධකයේ වෙන්නේ ඔය කියන තීන මිද්ද. ඉතින් ගාහක් දෙනා මේ තීන මිද්දේට රැවටෙනවා සමාධිය කියන. සමහර ගුරුවරුත් අර අපි මුලින් කිව්වා වගේ වැරදි උපදෙස් දෙනවා. ඇති වෙලා තියෙන තීන මිද්ද. තීන මිද්ද කියලා කිව්වට මේ ගොරෝගොරව නිදා ගන්න ගතියක්ම නෙමෙයි හැම විටම මතුවේ. මේ හොඳට කයත් එහෙම්මම කෙලින් තියනවා. ඇදගෙන වැටිලත් නැහැ, බෙල්ල කඩන් වැටිලත් නැහැ. හැබැයි මොකක්වත් නිනව නැතුව ගිහිල්ලා එක්තරා උදාසීනව නිකන් මැටි ගොඩක් තිබ්බා වගේ එහෙම දිනලා කාලය ගත වෙලා දැනෙන්නෙත් නැහැ. මොකක්වත් අරමුණක් ගත්ත බව දැනෙන්නෙත් නැහැ. නිකන් හිස් වුණා වගේ තිබිලා ඊට පස්සේ ඔන්න ආපහු සක්‍රිය වෙන්නට පටන් ගන්නවා. ඉතින් සමාධියේ ඒ ගති ලක්ෂණ තියෙන්නට පුළුවන්. නමුත් බහුලව තීන මිද්දෙන් පුද්ගලයා රැවටෙන්නට පුළුවන්. ඉතින් ඒවා අද්දකීම තුලින්ම ප්‍රත්‍යක්ෂණය තුලින්ම අවබෝධ කරගන්නව ඇරෙන්නට වෙන මෙහෙම කියලා විග්‍රහ කරලා තේරුම් ගන්නට පුළුවන් කාරණා නෙමෙයි. ඊළඟට උද්දච්ච කුක්කුච්ච උද්දච්ච කුක්කුච්ච උද්දච්ච කියන්නේම සිත කැළමෙන ගතිය, සැලෙන ගතිය. කුක්කුච්ච කියලා කියන්නේ පසුතැවෙන ගතිය. ඊළඟට විචිකිච්ඡා, විචිකිච්ඡාව කියලා කියන්නේ සැක කරන ගතිය. ඒතකොට මේ නීවරණ ධර්ම හැම එකකින්ම කරන්නේ සිත කලම්බනවා. කලම්බනවා කියලා කියන්නේ එක අරමුණක් එකම විදිහකට නැවත නැවත ගන්නට ඉඩ දෙන්නේ නැහැ. විවිධ පැතිවලින් විවිධ ක්‍රමවලින් එක එක ස්වරූපෙන් අරමුණු ග්‍රහණය කරන්නට උත්සාහවත් වෙනවා. අන්න ඒ නිසා තමයි නීවරණ ධර්ම මේ ඒකාග්‍රතාවයට ප්‍රබල බාධාවක් ඇති කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මහා චත්තාරිස්සක සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ 3 කොටසේ උපරිපන්නාසකේ මහා චත්තාරිස්සක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි සමාධියට පරිස්කාර 7ක් තියෙනවා. ඒ පරිස්කාර 7න් යුක්ත වූ සමාධිය තමයි ඥානය උපදවන්නට ප්‍රඥාව උපදවන්නට සමත් වෙන්නේ. මොනවද මේ පරිස්කාර 7? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. ඔය කියන මාර්ගාංග 7න් පිරිවරු ඒ මාර්ගාංග 7න් යුක්ත වුණු ඒ මාර්ගාංග 7න් පරිපූර්ණ වුණු ඒකාග්‍රතාවයේ තමයි ප්‍රඥා උපදවන්නට සමත් වෙන්නේ. ඒ කියන්නේ සමාධිය තිබ්බට සම්මාදිට්ඨිය නැත්තම් ඒතනත්තාට ප්‍රත්‍යවේක්ෂා ඥානයක් නැහැ. ඒතනත්තාට හේතුඵල දකින්නට ඒ සමාධිය උදව් වෙන්නේ නැහැ. දැන් අපි දන්නවනේ අන්‍ය ආගම්වල අයත් බුදුදහමෙන් පරිබාහිර අයත් යම් යම් ප්‍රමාණයකට සමාධි උපදවාගෙන ධ්‍යාන අභිඥාත් උපදවගත්තුවයි හිටියා. නමුත් යථාභෝධයට ඒ අය එන්නේ නැත්තේ ඇයි? ඒ අයගේ චිත්ත ඒකාග්‍රතාවයේ ප්‍රඥාව අවදි කරන්නට යථාභූත ඥාන දර්ශනයට සමීප වෙන්නේ නැහැ. ඒකට එක හේතුවක් තමයි ඒක අහලා නැහැ, ඒව ගැන හිතලා නැහැ, දැන් අර ඉද්දිවිද දිබසෝත ආදී කියන්නේ ඥාන තමයි. ඒතකොට ඒ ඥාන උපදවන්නට එයාට පුළුවන් වුණා. ඒවට ප්‍රමාණවත් වෙන යම්කිසි ගුරු ඇසුරක් මඟ පෙන්වීමක් තිබුණා. හැබැයි අර කියන ආසවක්ඛ ඥානයට එයා ගියේ නැහැ. කුමක් නිසාද? මේ කියන සම්මා දිට්ඨිය ආදී ගුණාංගවලින් පරිපූර්ණ නොවන නිසා. ඉතින් බෞද්ධයෝ හැටියට අපි මුලින්දලම අපි පුහුණු කරන්නට ඕන කරන්නේ මේ සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී ගුණාංගවලින් යුක්තව අපේ සමාධිය වර්ධනය වුණොත් තමයි ඒ චිත්ත සමාධිය විදර්ශනාවට මහෝපකාරී වෙන්නේ. එහෙම නැත්තම් ඒවෙන් පූර්ණ වුණේ නැත්තම් අපේ සමාධිය අර ධානවලට ගිහිල්ලා ඉතින් ධානයේ ඇලී බැඳී ඉන්නට අපට යම් ප්‍රමාණයකට උදව් වෙන්න පුළුවන්. හැබැයි සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී මේ මාර්ගාංග ධර්මත් එක්ක මුහු වෙලා එකට සංයුක්තව වැඩෙන්නා වූ චිත්ත ඒකාග්‍රතාවය චිත්ත සමාධිය තමයි ප්‍රඥාව උපදවන්නට හේතු වෙන පරිස්කාරවලින් පරිපූර්ණ වූ හත්පසින් පිරිපුන් සමාධියක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් එතකොට අපිට මේ සමාධිය ඇති කරන්නට අපි පෙර දිනයකත් සිහිපත් කළා මූලික වෙන්නේ කුමක්ද? සතිය. අපි ගිය සතිය කතා කළේ, පසුගිය සතිය කතා කළේ සති චෛතසික, එහෙම නැත්නම් සිහිය ගැන. ඒතර සිහියේ අවස්ථා දෙකක් අපි කිව්වා. ඒකාග්‍රතාවයේ දියුණු කරනවා නම් අර ටෝච් එකේ එළිය අපි එක තැනකට ඒකාග්‍ර කළා වගේ ඒ සිහිය එක් අරමුණක් වෙත යොමු කළාම තමයි ඒ සිහිය ඒකාග්‍රතාවයේ දියුණු කරන්නට උදව් වෙන්නේ. ඒ ටෝච් එකේ එහෙම නැත්නම් විදුලි පන්දමේ ආලෝකය විසිරෙවුවා වගේ හාත්පස සියල්ල දකින්නට සිහිය අවදි කරන්නට පුළුවන් නම්, විවෘත කරන්නට පුළුවන් නම් තමයි හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන් මේ සංස්කාර ධර්මයන් විනිවිද දකින්නට, ඥානය උපදවන්නට ඒ සිහිය උපකාර වෙන්නේ. ඒතර අද දැන් අපි මේ කතා කළේ සමාධිය ගැනයි. සමාධිය උපදවන්නට සිහිය මූලික වෙනවා. ඒ සිහිය හැම ආකාරයෙන්ම නෙමෙයි, අර එක් තැනකට, එක් ඉලක්කයකට, අරමුණක එක් ස්වરૂපයක් ගන්නට ඒ සිහිය පුහුණු කිරීම තුල තමයි මේ ඒකාග්‍රතාවයේ දියුණු කරන්න පුළුවන් වෙන්නේ. එයට බාධා වෙනවා නීවරණ ධර්ම. ඒ නිසා නීවරණ ධර්ම දුරු කරමින් සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී මාර්ගාංග ධර්මයන් ගැන වැටහීමක් ඇති කරගෙන ඒ මාර්ගාංගයන්ගෙන් සුපෝෂණය වෙන ආකාරයට සමාධිය හේවත් ඒකාග්‍රතාවයේ ප්‍රගුණ කරන්න පුළුවන් නම් ඒ සමාධිය තමයි අපට දියුණු ඥානයක් ලබන්නට, ප්‍රඥාව අවදි කරන්නට උපකාර වෙන්නේ. අන්න ඒ නිසා සමාහිතස්සයන් භික්කවේ ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස, මහණෙනි මේ ධහම අවබෝධ කරන්න, ධහම දකින්නට, යථාභූත ඥාන දර්ශනය ලබන්නට පුළුවන් වෙන්නේ එකඟ වූ සිත් ඇති කෙනෙකුට පමණයි, වික්ෂිප්ත වූ අසමාහිත සිත් ඇති කෙනෙකුට නොවේ කියලා බුදුරජාණන් වහන්සේ මේ 6 වෙනි මහා පුරුෂ විතර්කය දේශනා කරා. ඉතින් මේ කාරණා ප්‍රමාණවත් කියලා අපි හිතනවා මූලික පැහැදිලි කිරීම හැටියට.